ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලය සමඟ sps.com.au/sinhalese.
අද ජූලි මාසයේ 11 වැනිදා සඳුදා දවසේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම ගෙනෙන්නයි දැන් අපි සූදානම් වන්නේ SBS සිංහල ගුවන්විදුලෙන්. ඉතාමත්ම ආන්දෝලනාත්මක ලෝකයේම අවධානය යොමු වෙච්ච සතියන්තයකින් පසුව තමයි අද දවසේ අපි සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම දිගහරින්නට සූදානම් වන්නේ. අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදතියාවල. මනෝජ්, අයිබෝවන් සුබදසනක්.
අයිබෝවන් සුබදසනක් මදුර.
ඉතාම කාර්ය බහුල දින කිහිපයක්, ඒ වගේම ආන්දෝලනාත්මක දින කිහිපයක්, ලංකාව ලෝකයේම අවධානයට පාත්‍ර වෙච්ච දින කිහිපයක් පිළිබඳව තමයි අපි මූලික වශයෙන්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ ලංකාවට? මේක තමයි ශ්‍රී ලාංකිකයන් අතර තියෙන ප්‍රශ්නය, ලෝක ජනතාව ශ්‍රී ලංකාව දිහා බලාගෙන අහන ප්‍රශ්නය බවට පත් වෙලා තිබෙන්නේ. ඊළඟ ජනාධිපතිවරයා කවුරුන් වෙයිද, අගමැතිවරයා කවුරු වෙයි, ආණ්ඩුව මොනාකාරයේ ස්වභාවයක් ගනීද, මේ ප්‍රශ්න හමුවේ තමයි අපි ඉන්නේ මේ වන විට. මනෝජ්, ඊළඟට මොකද වෙන්නේ?
ඔව්, දැන් මදුර පසුගිය 9 වැනිදා සිදුවුණු අරගලයේ ප්‍රතිඵලයක් විදිහට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉල්ලාස් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ ඉල්ලාස් වීම 13 වැනිදා අනිද්දා දවසේ සිද්ධ වෙයි කියලා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඊට පස්සේ පත්වෙන යෝජනා කරන සර්වපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපතිවරයා කවුද, අග්‍රාමාත්‍යවරයා කවුද කියන සංවාදය ඔබ කියනවා වගේම තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ඔවුන්ගේ බහුතර පාර්ශ්වයකට නායකත්වය දෙන්න දල සලහ පෙරමු මන්ත්‍රීවරයා හිටපු ඇමතිවරයා සූදානම් බව ඩිලාන් පෙරණ මන්ත්‍රීවරයා සඳහන් කරා. ඔහු කියනවා පොහොට්ටුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමේ වැඩි කොටසක් ඩල සලහ පෙරම හිටපු අමාත්‍යවරයාත් එක්ක ඉන්නවා. ඔහුගේ නායකත්වය ලබා දෙයි කියන කාරණය එක පැත්තකින් සඳහන් කරනවා. අනිත් පැත්තෙන් අපි දැක්ක පෞගේ දිනවල සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාත් මේ සඳහා සූදානම් බව කිව්වා. ඒ අනුව බොහෝ විට සජිත් සහ ඩලස් කියන නම් දෙක යෝජනා වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අනුරු කුමාර දිසානායක මන්ත්‍රීවරයාත් ඇතුළු ඔවුන්ගේ කණ්ඩායමටක් එක අතකින් යම් ඉල්ලීම් ප්‍රමාණයක් තිබෙනවා. ඔවුනුත් ඒ කියන්නේ සමාජයෙන් ඉල්ලීම් ප්‍රමාණයක් තියෙනවා. ඔවුනුත් ප්‍රසිද්ධිය කියලා තියෙනවා මේ කටයුත්ත බහර අරගෙන වැඩ කරන්න සූදානම් කියලා. නමුත් අපි දන්නවා ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 3ක් විතරයි තියෙන්නේ. ඉතින් මේ අතර මේ තත්වය දෝලණය වෙලා කොහොමද අවසානයේ මේ කටයුත්ත සිද්ධ වෙන්නේ? ජනාධිපතිවරයා අසුරාට පස්සේ අලුත් ජනාධිපතිවරේ කග්‍රාමාත්‍යවරේ පත් වෙන්නේ කියලා අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ කටයුත්ත සිද්ධ කරන්නේ කොහොමද කියන එක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඊයේ මාධ්‍ය හමුවක් කියලා සඳහන් කළා. ඔවුන් කියන්නේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන්න ගත්තු තීරණයත් එක්ක මුලින්ම ඔහු කථානායකවරයාට ඔහුගේ අත්සනින් ලිපියක් යොමු කරන්න ඕන. ඊට පස්සේ දුරේ පුරප්පාඩු වුණාට පස්සේ අග්‍රාමාත්‍යවරයාට එක විදිහකට වැඩබලන ජනාධිපතිවරයා විදිහට වැඩබාර ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා. එතකොට අගමැතිවරයාට ජනාධිපතිවරයා විදිහට කටයුතු කරන්න බැරි නම් කථානායකවරයාට වැඩබලන ජනාධිපති විදිහට කටයුතු කරන්න පුළුවන්. එතකොට කථානායකවරයාට තාවකාලික ජනාධිපති දුරේ වැඩ කරන්න වෙන්නේ මාසයක් විතරයි. මේ මාසය ඇතුලේ පාර්ලිමේන්තුව තමන්ගේ ඉවත් වුණු ජනාධිපතිවරයාගේ දුර කාලයේ ඉතිරි කාලයට අනුප්‍රාප්තිකේ තෝරාපත් කරගන්න ඕනේ. අග්‍රාමාත්‍යවරයා ගැනත් නීතිඥ සංගමයේ අදහස් දක්වල සිටියා. අග්‍රාමාත්‍යවරයාට ඉල්ලාස් වෙන්න අවශ්‍ය නම් ඉල්ලාස් වීමට ගත්තු තීරණේ ජනාධිපතිවරයාට ලිඛිතව දෙන්න ඕන කියලා තමයි නීතිඥ සංගමයේ සඳහන් කළේ. ඒත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ කණ්ඩායම අතරින්ම අලුත් ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න පුළුවන්. ඒ ජනාධිපතිවරයා ඒ තනතුරට සුදුසන් ඉන්නවා නම් මේ අය අතරින් තෝරා ගන්න ඕන කියලා කිව්වා. ඒ කියන්නේ එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔහුට නිතර ගේන් බහුතර කැමැත්තෙන් පත් වෙන්න පුළුවන්. දෙතුන් දෙනෙක් ඉදිරිපත් වෙන අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 50%ක ඡන්දයක් ප්‍රකාශය කරලා, ඒ කියන්නේ 50%ක ඡන්දයක් ලබාගෙන පත් වෙන්න ඕනේ. මන්ත්‍රීවරු සියලු දෙනාම ඡන්දය ප්‍රකාශ කරනවා නම් ඒ කියන්නේ ජනාධිපතිවරයා විදිහට පත් වෙන මන්ත්‍රීවරයාට 113ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සියලු දෙනාම ඡන්දය ලබා නොදුන්නොත් ප්‍රකාශයට පත් කරන ඡන්ද අතරින් ඒ කියන්නේ ඡන්ද ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන්ගෙන් 50%ක් ඔහුට කැමැත්ත ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් බොහොම දීර්ඝ කාලයක් තිස්සේ රට අස්ථාවරව ගමන් කරන්න බෑ. ඒ හින්දා නීතිඥ සංගමයත් සඳහන් කරන්නේ මේ තත්ත්වය බරපතලකම අවබෝධ කරගෙන බලය මාරු කිරීම සුමට විදියට ක්‍රියා කරන්න අවශ්‍ය මාර්ග ගන්න කියලා අගමැතිවරයා කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඔවුන්ට මේ ඉල්ලීම සිද්ධ කළා. ඉතින් ඔවුන් මේ 13 වෙනිදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙනවා නම් අලුතෙන් බලයට පත් කරන පුද්ගලයා තෝරා ගන්න එක කඩිනම් කරලා ප්‍රමාද නොවී කටයුතු සිද්ධ කරන්න කියලා ඔවුනුත් කියනවා.
හොඳයි, ජූලි 9 වෙනිදා තමයි ඒ දැවැන්ත අරගලය සිද්ධ වුණේ කොළඹ මූලික කරගෙන. ඉන් අනතුරුව එදිනම හවස් භාගයේදී නැත්නම් රාත්‍රී කාලයේදී පක්ෂ නායකින්ගේ රැස්වීමක් කැඳවුවා කථානායකවරයා. එහිදී විශේෂ තීන්දුව තීරණ කිහිපයක් ගන්න ලැබුවා. මේ පක්ෂ නායක රැස්වීමේදී මොකද වුණේ මනෝජ්?
ඔව්, පක්ෂ නායක රැස්වීම ආරම්භ වෙන්න කලින්ම ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුලා තිබුණා පක්ෂ නායක රැස්වීමේදී ගන්න තීරණවලට තමන් එකඟ වෙනවා කියලා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායක රැස්වීම සඳහා ආරාධනා කරලා කැඳවීමට සූදානමක් තිබුණා. සමග ජන බලවේගය ඇතුළු කණ්ඩායම් කිහිපයක් අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායක රැස්වීම කැඳවනවා නම් ඊට සහභාගී වෙන්නේ නැහැ කියලා ඔවුන් සඳහන් කළා. ඒ බලයේ තියෙන කථානායකවරයාට කථානායකවරයා සහභාගී වෙනවා නම් එවලත කථානායකවරයා රැස්වීම කැඳවනවා නම් තමන් සහභාගී වෙනවා කියලා සමග ජන බලවේගයක් කිව්වා. කොමනත් අවසානයේ සූම් තාක්ෂණය ඔස්සේ කථානායකවරයාගේ නිල නිවසේදී සාකච්ඡා පැවැත්වුණා. පක්ෂ කීපයක්, ඒ කියන්නේ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ජීඑල් පීරිස් මේ ආදී මන්ත්‍රීවරු කීප දෙනෙක් ඒ අවස්ථාවට සහභාගී වෙලා දලසලහ පෙරවූ මන්ත්‍රීවරයා වැනි කණ්ඩායම්. ඊට පස්සේ තව කණ්ඩායමක් සූම් තාක්ෂණයෙන් සම්බන්ධ වුණා. රනිල් වික්‍රමසිංහ මැතිවරයා, අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා, දෙමළ ජාතික සන්ධානයේ සුමන්ත්‍රන් මන්ත්‍රීවරයා මේ කණ්ඩායම් සූම් තාක්ෂණයෙන් සම්බන්ධ වුණා රැස්වීමට. ඔවුන් තීරණ කීපයක් අරගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා දෙදෙනාම ඉල්ලා අස්වෙන්න ඕනේ. ඊට එක්කම වැඩබලන ජනාධිපතිවරයා විදිහට කථානායකවරයා උපරිමව දවස් 30ක කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමෙන් පස්සේ පාර්ලිමේන්තුවෙන් තෝරගන්න පුද්ගලෙක් ඊට ඉදිරි කාලය සඳහා ජනාධිපති ධුරයට පත් කරන්න ඕනේ. ඊට පස්සේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටුවල හැකියක්මලින් මැතිවරණයකට යන්න ඕන ආදී යෝජනා කීපයක් ඉදිරිපත් කළා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා අදහසක් කොමින් කියලා තිබුණා. ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වෙලා අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපතිවරයා විදිහට පත් වෙන්න අවශ්‍යයි. සියලු පක්ෂ ඒකරාශී කරගෙන අලුත් අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රමුඛ අන්තර්වාර රජයක් පිටුවන්න පුළුවන්. මේ ආදී යෝජනා කීපයක් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළා. ඒ අතරේ අග්‍රාමාත්‍යවරයා කිව්වා සර්වපක්ෂ කාණ්ඩුවක් පිටවනවා නම් තමන් අග්‍රාමාත්‍ය ධුරයට ඉල්ලා අස්වෙන්න සූදානම් කියලා කිව්වා. ඊට පස්සේ කථානායකවරයා කිව්වා පක්ෂ නායක රැස්වීමේදී ගත්තු තීරණ ජනාධිපතිවරයාට දැනුම් දෙනවා කියලා. අනුව අපිට ආරංචි වුණා WhatsApp මාර්ගයෙන් ඔහු ජනාධිපතිවරයාට මේ කරුතුට දැනුම් දීලා තියෙනවා. ඊට පස්සේ තමයි ජනතාවගේ ඉල්ලීම අනුව 13 වෙනිදා ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් කියලා ජනාධිපතිවරයා දැනුවා කියන කාරණය කථානායකවරයා මාදිර සහ ජනතාවට දැනුම් දුන්නේ.
ඔව්, ඒ අතරතුරේදී ඇමතිවරුන් ඉල්ලා අස්වීම ලබා දෙන්නට පටන් ගන්න තිබෙන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. ඇමතිවරුන් කිහිප දෙනෙක්ම මේ වන විට තනතුරු අහිමි වෙන බව දැන දැනත් මනෝජ් මේ ඉල්ලා අස්වීම බාර දෙනවා. මේ කොතරම් දුරට තේරුමක් තියෙන වැඩක්ද කියලා ජනතාව ප්‍රශ්න නගනවා. කවුද මේ ඇමතිවරු, මොනවද උන් කරන්නේ?
මුලින්ම අපි දැක්කා ප්‍රවාහන මහමාර්ග ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට බන්දුළු ගුණවර්ධන ඇමතිවරයා ඉල්ලා අස්වුණා. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙනුත් ඉවත් වෙනවා කියලා ෆේස්බුක් සටහනක් තබලා තිබුණා. ඊට පස්සේ ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා කියලා. ඊට පස්සේ හරේන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර කියන අමාත්‍යවරුත් ඔවුන්ගේ තනතුරු වලින් අස්වුණා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටවල ජනතාවට ඉක්මනින් සහන ලබා දෙන්නම එකවර අයින් වෙනවා කියලා ඒකාබද්ධ නිවේදනයක් මගින් ඔවුන් දෙන්නම අයින් වුණා. ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් කරලා ඊට පස්සේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නු ධම්මික පෙරේරා මහත්මයාත් ඔහුත් අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වුණා. ඊට පස්සේ අපි දැක්කා මහින්ද අමරවීර අමාත්‍යවරයාත් ඉල්ලා අස්වෙන්න සූදානමක් තියෙනවා කියලා. නමුත් ඊයේ දිනේ අපි පොහොර නැව ඉන්දියාවෙන් ලැබෙනවා අපි දැක්කා. නමුත් ඒ රාජකාරී කටයුතු වලටත් ඔහු සහභාගී වෙලා තිබුණා. ඔහුත් ඉල්ලා අස්වෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වුණා. ඒ අනුව අමාත්‍යවරු කීප දෙනෙක් මේ වන විටත් ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිවරයාට යොමු කරලා තියෙන්නේ.
හොඳයි, ඔබ නැවතත් රැඳෙන්නේ SBS සිංහල ගුවන්විදුලිය සතිය ශ්‍රී ලංකේ පුවත්ති මුසුමත් සමගයි. අපි කතා බහ කරමින් පසුවන්නේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමග. මනෝජ ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලංකාවේ ජනතාවට සහ විශේෂයෙන්ම ලෝක ජනතාවටත් මේ අරගලය ක්‍රියාත්මක වෙමින් පවතින විට ජූලි 9 වෙනිදා කෝටාබේ රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පැන ගියාද ශ්‍රී ලංකාවෙන් පිට වුණාද සහ විශේෂයෙන්ම අපි දැක්කා ගුවන් යානයක සූදානම් වෙමින් පවතින ආකාරය සමාජ ජාලවල හුවමාරු වෙනවා වීඩියෝ පටයක් ඒ අතරතුරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට ආයත නෞකාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා ගෝටාබේ රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන් රටින් පැන්නද මේකටත් අපි උත්තරයක් දෙමු
අරගල කරුවන් අරගල භූමියට යද්දී එමෙතම් ජනාධිපති මන්දිරයට යද්දී එහි ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලය දැන් දවස් 90කට වැඩි කාලයක් අරගල කරුවන් ඒ ස්ථානයේ වැඩ කරනවා ඊට පස්සේ ජනාධිපති මන්දිරයේ තමයි ජනාධිපතිවරයා වැඩ කරේ කියන ආරංචියත් එක්ක අරගල කරුවෝ ජනාධිපති මන්දිරයට ගියා ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයේ ඉන්නවා කියන විශ්වාසයෙන් නමුත් ඔහු එහි හිටියේ නෑ ඊට පස්සේ ආයමත් සමාජයේ කතා කරන්න පටන් ගත්තා ඔබ දැක්කා ලෝකෙම දැක්කා ප්‍රදර්ශනත් එක්කම මේ ගේට්ටු ඒත් එක්කම බාධක මේ සියල්ල විඳගෙන ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව පුරවැසියන් මේ පුරවැසි අරගලයට සහභාගී වුණු පිරිස පාලනය කරගන්න ආරක්ෂකාංශ වලටත් හැකියාව ලැබුණේ නෑ ඊට පස්සේ ජනාධිපති මන්දිරයට ගියාම ජනාධිපතිවරයා නැත්නම් ඔහු කොහෙද ඉන්නේ කියලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා ඒ අතර තමයි ඔයවත් අපිත් දැකපු විදිහට ගුවන් යානයක් පිළිබඳව කතා කළා ඒත් එක්කම නැවක් පිළිබඳව කතා කළා නැවේ ඉන්නවා කියලා කිව්වා නැවට යම් ආකාරයෙන් බඩු වගේක් ඒ කියන්නේ මේ බෑග් ප්‍රමාණයක් බෑග් කීපයක් ප්‍රභු ආරක්ෂකින් වෙන පිරිසක් ඇවිල්ලා ඇතුළු කරනවා දැක්කා ඊට පස්සේ නැව පිටත් වුණා කියලා කිව්වා ඊට පස්සේ ගුවන් යානයක් පිළිබඳව කතා කළා කොහොමනත් රටින් ජනාධිපතිවරයා පිට වෙලා ගිහිල්ලා නැහැ කියලා තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ අර ගුවන් යානයේ කතාව මොකද්ද කියලා මේ වන විට වාර්තා වෙලා තියෙනවා ඒ අනුව කියන්නේ ඉන්දියාවේ සංචාරයක නිරත වෙච්චි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා තමන්ගේ සංචාරය නිමා කරලා කටුනායකට ආවා ඒ වෙලාවේ ඔහු එක්ක යන්න ආරක්ෂක රථ කීපයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වරගෙන යන්න ගුවන් යානයේ නවතලා තිබුණු ස්ථානයට ඇවිල්ලා තිබුණා ඒ දර්ශන තමයි මේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන්නේ කියලා වාර්තා වෙනවා සමහරු අපි දැක්කා ගුවන් තුටුපලේම ඉඳලා වීඩියෝ දර්ශනයකුත් කරනවා මේ ජනාධිපතිවරයා පැනලා යනවා මේකට තමයි සූදානම් වෙන්නේ වගේ කාරණා කියලා ඉතින් නමුත් සිද්ධ වෙලා තිබුණේ ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ඉන්දියාවෙන් ඉඳලා ආවා ඔහුව රැගෙන යන්න ආරක්ෂක රථ පෙළක් ඇවිල්ලා තිබුණා ඒක තමයි ඒ කියලා වාර්තා වුණා ඉතින් එදා පැනලා යාම සම්බන්ධයෙන් වෙන තොරතුරු ඔය තමයි මදුර
ඒ අතරතුරේ කාගේ අවධානයට යොමු වෙච්ච ප්‍රවෘත්තියක් තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම මේ හිතාමතා සිදු කර දෙයක්ද නැත්නම් අරගලකරුවන් විසින් ගිනි තැබුවාද නැත්නම් වෙන උපක්‍රමයක් භාවිතා කරමින් අවධානය වෙනත් පැත්තකට යොමු කරන්නට ගිනි තැබුවාද කියන ප්‍රශ්නය මේ වන විට මතුවලා තිබෙනවා සහ පරස්පර විරෝධී කතන්දර රාශියක් පැනනගින් පවතිනවා ඔ මනෝජ මේ වන විට වාර්තා වන තොරතුරු වලට අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙට ගිනි තිබ්බේ කවුද?
ඔව් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් වෙනවා විවිධ කණ්ඩායම් වල ගිනුම්බරට එය බැර වෙනවා අපිට පේනවා කොහොමුණත් දැන් පොලිස් ප්‍රතිවරයා CID එකට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ බාර දීලා තියෙනවා ගින්න හටගත් ස්ථානයට CID නිලධාරීන් ගිහිල්ලා මේ තොරතුරු රැස් කරනවා රස පරීක්ෂක වාර්තා ලබා ගන්නවා අපි ඒ දවසේ දැක්කා කොමුණත් සැකපිට සැකකරුවන් තුන්දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා ඔවුන් 20 වෙනිදා වෙනකන් රක්ෂක බන්ධනා කාර්යගත කරලා තියෙනවා මේ අත්අඩංගුවට ගත්ත තුන්දෙනා ගාල්ල ගල්කිස්ස ජායල කියන ප්‍රදේශවල පදිංචි අවුරුදු 19ක් 28ක් අතර තරුණ පුද්ගලයෝ ඉතින් ඔවුන් හඳුනා ගැනීමේ පෙරටුවකටත් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා 20 වෙනිදා කොමුණත් මේ 9 වෙනිදා රෑ කිසියම් පිරිසක් මේකට ගිනි තිබ්බා ඒක පාලනය කරන්න පුළුවන් වෙලා තිබුණේ 10 වෙනිදා උදේ 5ට විතර කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ හිම කීපයක් ඇවිල්ලා තිබුණා රථ 30ක් බටහින් ගිනි නිවන බටහින් 30 දෙනෙක් එක්ක ඇවිල්ලා මේ ගින්න මැඩපවත්වලා තිනවා ඔහුගේ ඒ කියන්නේ රයිල් ක්‍රූසින් අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසලම ගිනි ගැනීම වලට ගිනි නිවන්න සූදානම් වුණු රටයකට ආලාභණිත් කරලා තිබුණා කියලා වාර්තා වෙනවා කොමුණත් එතන පොඩි සංවේදී කරුණකුත් වාර්තා වුණා මෛත්‍රී වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳ රෝගී තත්වයෙන් ගේ ඇතුළේ ඉන්නවා කියලා ඇය නිවසේ හිටියා කියලා ඇත්තටම වාර්තා වෙනවා පොලිසිය අහසට වෙඩි තියලා විශේෂෙන් හමුදා නිලධාරීන් ලොකු පරිශ්‍රමයක් දරලා ඇව නිවසෙන් ගත්තා කියලා, ඇය රෝගී තත්වයෙන් පසු වෙන නිසා ඇව නිවසෙන් එළියට ගත්තා කියලා වාර්තා වෙනවා. අග්‍රාමාත්‍යවරයා කොහොමත් එදා දවසේ ගෙදර ඉඳලා නැහැ. මේ ගින්නෙන් ඔහුගේ නිවසේ තිබුණු බොහෝ දේවල් වලට හානි සිද්ධ වෙලා තියෙනවා. ඔහුගේ පුස්තකාලය පිළිබඳව බොහෝ අදහස් පළ වුණා. රාජකීය විද්‍යාලයට පසු කාලයේ දෙන්න තිබුණු පරිත්‍යාගයක් හැටියටයි මේ පුස්තකාලයේ සඳහන් වුණේ. යම් පොත් ප්‍රමාණයකට ගිනි ඇවිලිලා තියෙනවා. තව ප්‍රමාණයක් එතනින් ඉවත් කරගෙන තිබුණා. ඒ අනුව ඒක ටිකක් සංවේදී කතාවක් විදිහට තමයි සමාජයේ අවධානය දිනාගත්තේ. අපි දැක්කා ඒ ස්ථානයේදීම තමයි මාධ්‍යවේදීන් කීප දෙනෙකුට ප්‍රහාර එල්ල වුණේ. ඒ ප්‍රහාර එල්ලවීමත් එක්ක, තොරතුරු සැලවීමත් එක්ක අරගල භූමියේ හිටපු පිරිස්, තැන තැන ගමන් කරමින් හිටපු පිරිස් ඇතුළු විශාල පිරිසක් ඒ ස්ථානයට ඇවිල්ලා ඊට පස්සෙ තමයි ගිනි ගැනීම සිද්ධ වෙලා තිබුණේ. එතනට සම්බන්ධ වුණු පිරිසුත් සනහන් කරනවා පිරිස එතනට එකතු වුණා, අග්‍රාමාත්‍යවරයාගේ නිවස ළඟට එකතු වුණා, බාධක බිඳගෙන යන උත්සාහ කරා, පොලිසිය කඳුළු ගෑස් ගැව්වා, ජල ප්‍රහාර එල්ල කරා, ඒත් එක්කම විදුලිය විසන්දි වුණා. ඊට පස්සේ එකපාරටම ගින්නක් ඇති වුණා කියලා. ඉතින් මේ ගින්න තිබ්බේ කවුද කියන එක තමයි ප්‍රශ්නේ. අපි මුලදී කිව්වාගේ පාර්ශව කිහිපයක නම් වලට මේක බැර වෙන්න සූදානම් වෙලා තියෙනවා. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ බාර දීලා තිනවා. ඒ අනුව ඉදිරියේදී අපිට නිසැකවම දැනගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. කවුද ඇත්තටම මේ ගෙදරට ගිනි තිබ්බේ කියලා.
හොඳ, අපි අවසාන වශයෙන් කතා බහ කරමු මේ වන විට ලංකාවේ පවතින තත්ත්වයත් එක්ක ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා සපයන්න ජාත්‍යන්තර සහයෝගය ලැබීමේ නවතම තොරතුරු සම්බන්ධයෙන් මේ වන විට ලෝක බැංකුව, ඒ වගේම IMF එක, ඒ වගේම ඇමරිකාව, ඉන්දියාව, චීනය, මේ වගේ ජාත්‍යන්තරයේ පවතින සංවිධානවලින් සහ රටවල් වලින් ලැබෙන සහන, ලැබෙන සහයෝගය පිළිබඳව අවසාන වශයෙන් කතා බහ කරමු. මනෝජ්, මොකක්ද අලුත්ම තත්ත්වය සම්බන්ධයෙන්?
මේ ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා. ඔවුන් නිවේදනයක් නිකුත් කරලා කිව්වේ ලංකාවේ මූල්‍ය අර්බුදයට මුහුණ පාලා සිටින අවස්ථාවේ ණය වැඩසටහන පිළිබඳව සංවාද ආයිමත් ආරම්භ කරන්න, මේ වන විට පවතින දේශපාලන අර්බුදය ඉක්මනින් විසඳා ගන්න කියලා, ඒ කියන්නේ විසඳා ගනී කියලා ඔවුන් විශ්වාස කරනවා කියලා කිව්වා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් එක්ක තාක්ෂණික සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන්න සැලසුම් කරලා තියෙනවා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සරහන් කරලා තිබුණා. ලංකාවේ මේ අර්බුදකාරී තත්ත්වය ගැන ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව මේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරගන්න ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න කියලා ඇමරිකාව ලංකාවේ නායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා කියලාත් කිව්වා. ඒත් එක්කම ඊට පස්සේ පත්වෙන ඕනෑම රජයක් දිගු කාලීනව ආර්ථික ස්ථාවරත්වයක් අත්කර ගන්න කටයුතු කරන්න අවශ්‍යයි කියලා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබුණා. අලුත් රජයකින් ලංකාවේ ජනතාවගේ ගැටලුවට විසඳුම් ගෙනෙන්න අවශ්‍යයි කියන කාරණේත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරලා තිබුණා. ඉතින් විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක පවතින සාකච්ඡාවලට මොනවා වෙයිද කියලා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔවුන් කියනවා මේ වෙලාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න කියලා. ඒක බැලු බැලමටම සාධාරණයි. කාත්‍යකරු දිගින් දිගටම මේ වැඩසටහන ගෙනියන්න කියන අරමුදේ ඔවුන්ටත් ඇති. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඉන්දියාව පැත්තෙන් අදහස් දක්වලා තිබුණා. බොහෝ විට හතරවෙනි ක්‍රෙඩිට් ලයින් එක ණය සහන ආධාරයටත් ඔවුන් අගෝස්තු මාසයේ අත්සන් කරන්න යම් සූදානමක් වෙනවා කියලා වාර්තා වුණා. හැම රටකටම අවශ්‍ය වෙන්නේ දේශපාලන ස්ථාවරත්වය. අපි බලමු 13 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරයා ඉවත් වෙලා සර්වපාක්ෂික කාණ්ඩුවක් බිහි කරගෙන රටේ දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගන්න අපේ රටේ දේශපාලනින්ට හැකියාව ලැබෙයිද කියලා.
ඒ ප්‍රොත්යත් සමගින් අපි අද දවසේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකේ පුවත්තිම සම නිමාවටපත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳු තත්ත්වයක් ගණීවිද කියලා. අපි ප්‍රාර්ථනා කරමු හොඳ තත්ත්වයක් උදා වෙලා ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතා ඉක්මනින්ම නැවතත් තමන්ගේ ජීවිත යථාර්ථයට පත් කර ගැනීමට අවස්ථාව ලැබේවා, දේශපාලන ස්ථාවරත්වය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද දවසේ සමුගන්න අපි බලමු ලබන සතියේ සඳුදා නැවතත් හමුවන කොට ශ්‍රී ලංකාවේ තත්ත්වය මොන ආකාරයට පත් වෙලා තිබේවිද කියලා. අපිත් සමග සම්බන්ධුනේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, බොහොමත්ම ස්තුතියන්ත වෙනවා. අපි හෙන ලබන සතිය සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මදුර ස්තුති. සුබ දවසක්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.